SBS live streams and podcasts are supported by advertising.
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ වෙනකොට අප වටා පවතින ලෝකයේ සිදුවෙන දෑ පිළිබඳව අවධානය යොමු කරන අපේ සතියේ විශේෂාංගය ලොව වටා විදෙස් විති සමාලෝචනය. එහෙමනම් දැන් මේ විදිහට ආරම්භ වන්නේ පුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානම් සිටින අදත් තොරතුරු වාර්තාකරණයට. අයිබෝන් අමල්.
අයිබෝන් දිල්රුක්ෂි.
සමස්ත ලෝකයේම අවධානය ඇමරිකාවට යොමු වෙලා තියෙන්නේ. අද ජනවාරි මාසයේ 10 වෙනිදා පසුගිය මැතිවරණයෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ධූරයට තේරීපත් වෙලා සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය සිදුවෙන්නට නියමිත වෙලා තියෙන්නේ ඇමරිකානු ව්‍යවස්ථානුකූලව ජනවාරි මාසයේ 20 වෙනිදා. ඉතින් සති දෙකකටත් අඩු කාලයක් තියෙද්දී නැවත වතාවක් අලුතෙන් පත් වෙන්න ඉන්න ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම ආందోళනාත්මක ප්‍රකාශ කිහිපයක් කළා තියෙනවා. මේ පිළිබඳව තමයි මේ වෙනකොට ලෝකයේ විවිධ මාධ්‍ය විවිධ ස්වරූපෙන් කතා බහ කරමින් සිටින්නේ. සමස්ත ලෝකයේම අවධානය ට්‍රම්ප්ට යොමු වෙලා තියෙන්නේ මේ නිසා. ඔහු කියනවනේ අමල්, දැන් මේ විදේශ භූමි පිළිබඳව කැනඩාව ඈඳා ගැනීමක් පිළිබඳව කතා බහ කරනවා, පැනමා ඇල සහ ග්‍රීන්ලන්තය යන දෙකම පාලනය කිරීමට උනන්දු වෙනවා කියලා කියනවා, ඒ සඳහා හමුදා බලය යොදනවා කියලා කියනවා. මේ පිළිබඳව දැවැන්ත අවධානයක් මේ වෙනකොට අන්තර්ජාතිකව යොමු වෙලා තියෙනවා. අපි එකින් එක මේ කාරණා තුන පිළිබඳව පැහැදිලි කරගනිමු. මම මුලින්ම දැනගන්න කැමති අමල් මේ ග්‍රීන්ලන්තය පිළිබඳව. ඔහු කියනවා ග්‍රීන්ලන්තය පාලනය කිරීම සඳහා ඇමරිකාව මැදිහත් වන්නට කැමැති, ඒ සඳහා හමුදා බලය යොදවනවා කියලා. ඔහුගේ මේ ප්‍රකාශය පසුපස තියෙන අතීත සිදුවීම් සමුදාය සහ ග්‍රීන්ලන්තය මේ වෙනකොට පාලනය කරන්නේ ඩෙන්මාර්කය. ඩෙන්මාර්කයේ මේ සම්බන්ධයෙන් දරණ වූ අදහස් පිළිබඳව අපි මුලින්ම කතා බහ කරලා ඉඳිමු.
ඔදිලුක්ෂි, ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළ තියෙන්නේ ග්‍රීන්ලන්තය ඇමරිකාවේ පාලන යටතට ගන්නවයි කියලා. ඔහු සඳහන් කරනවා මේ කාරණාව ඇමරිකාවේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. උත්තරද්‍රවේ තියෙන මේ ග්‍රීන්ලන්තය ඛනිජ ද්‍රව්‍ය වලින් ඉතාමත්ම සාරවත් ප්‍රදේශයක්. ඉතින් මේ ප්‍රදේශය තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාවට අත්විය යුතුයි කියන කරව සඳහන් කරලා තියෙනවා. මුලින්ම යෝජනාවක් කරලා තිබුණා ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට, ඇමරිකාවට මිලදී අරගෙන ඇමරිකාවේ ස්වෛරීත්වයට මේක යටත් කරන්නට. නමුත් දැනට ග්‍රීන්ලන්තය පවතින්නේ ස්වයං නිර්ණ අයිතියක් තියෙන, නමුත් ඩෙන්මාර්කයේ යටතේ පවතින ප්‍රදේශයක් හැටියටයි. ග්‍රීන්ලන්තයේ ස්වෛරීත්වය තියෙන්නේ ඩෙන්මාර්කයට. ඉතින් මෙතනදී ඩෙන්මාර්කයේ සඳහන් කරලා තියෙන වුණ ඇමරිකාවත් සමග මේ ප්‍රශ්නයකට ගැටෙන්නට අවශ්‍ය නැහැ. නමුත් සාකච්ඡා මාර්ගයෙන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තියෙන ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ ගැන කතා කරලා මේ ප්‍රශ්න නිරාකරණය කරගන්නට ඔවුන් කැමතියි කියලා. ඉතින් ඒ එක්කව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයා ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්, ඔහු පසුගිය දවසක ග්‍රීන්ලන්තයේ එක් දින සංචාරයක් සඳහා ගිහින් කියලා ගිහිලා තිබුණා. ඉතින් එතනදී සඳහන් වුණේ, විශේෂයෙන්ම ඇමරිකාවේ මාධ්‍ය සඳහන් කරලා තිබුණා, මේ ආකාරයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් මේ විදිහට ග්‍රීන්ලන්තයට ගිහිල්ලා තිබුණේ විශේෂ ගුවන් යානාවකින් ග්‍රීන්ලන්තයේ මිලදී ගැනීම සඳහා සාකච්ඡාවක් ආරම්භන්නට දෝ කියලා එහෙම ප්‍රශ්නයක් නගලා තිබුණා. ඉතින් ඩෙන්මාර්කයේ මේ අවස්ථාවේදී යහුසුලි වෙනවා. දැන් තව දින 10කින් ඇමරිකාවේ රාජ්‍ය නායකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ආරෝවක් ඇති කරගන්නේ නැතිව මේ ප්‍රශ්නය තව දුරදිග යන්නට නොදී සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳ ගන්නට උත්සාහ කරනවා. නමුත් ට්‍රම්ප් සඳහන් කළ තියෙන්නේ අවශ්‍ය නම් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇට දාපුවාම යුදමය වශයෙන් ක්‍රියාත්මක වෙලා මේ ග්‍රීන්ලන්තයේ පාලන බලය ගන්නට උත්සාහ කරනවාද කියලා. ඒකට ඔහු එක එල්ලේ පිළිතුරක් ලබා නොදී බලය පාවිච්චි කරන්නේ නැහැ කියන ප්‍රතිඥාව ලබා දෙන එකෙන් වැළකී ඉඳලා තියෙනවා.
හොඳයි, මීළඟ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වෙලා තිබුණේ පැනමා අල පිළිබඳව. මේක ඇමරිකානු සෙබළුන් විසින් ගොඩනගන ලද කෘතිමව සාදන ලද ඇල මාර්ගයක්. නමුත් පසුකාලීනව මේක පැනමාවට පවරා දෙනු ලැබුවා ඇමරිකානු හිටපු ජනාධිපති ජිමි කාටර් විසින්. අපි දන්නවා ජිමි කාටර් මේ මෑතකදී අපහාව ප්‍රාප්ත වුණා වයස අවුරුදු 100ක් වගේ ආයුෂ වළඳලා. එතකොට ඊයේ පවත්වුණු හිටපු ඇමරිකානු ජනාධිපති ජිමි කාටර්ගේ අවමගුලත් එක්ක ජිමි කාටර් මැදිහත් වෙලා පැනමා ඇලමාර්ගය පැනමාවට පවරා දීම සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනස්මාකාරයේ මතයක් එළියට දැම්මා. අමල්, මෙතනදී මේ ප්‍රකාශය හරහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අභිමතාර්ථය වෙන්න පුළුවන් මොකක්ද කියලත් අපි ටිකක් සාකච්ඡා කරමු.
දිල්රුක්ෂි, මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් පැනම ඇල සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ මේකත් තමන්ගේ ජාතික ආරක්ෂාවට, ඒ වගේම ඇමරිකාවේ ආර්ථිකයට කෙලින්ම බලපාන සාධකයක් හැටියට. මෙතනදී කරුණු දෙකක් සම්බන්ධයෙන් තමයි ආසන්නම සිදුවීම අපිට හැටියට අපිට ගණන් ගන්න පුළුවන් මේ පැනම ඇල සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශ කරන්නට හේතුණු කාරණා හැටියට. විශේෂ එක් පළවෙනි කාරණාව තමයි මේ පැනම ඇල පැනම රාජ්‍යයේ පාලනයට ඇමරිකාව ලබා දුන්නේ 1900 ගිවිසුමක් අනුව 1977. නමුත් ඒ ගිවිසුම ක්‍රියාත්මක වුණේ 1999 දෙසැම්බර් ඉඳලා. මේක ජිමි කාටර් ඇමරිකානු ජනාධිපතිවරයා තමයි 77 ඒක පැනම රාජ්‍යයට දුන්නේ. ඉතින් ඒක 1999 ඉඳලා ක්‍රියාත්මක වෙලා මේ පැනම ඇල පැනම රාජ්‍යයේ පාලනයට පත්වීමත් එක්ක අවුරුදු 25ක සංවත්සරය සමනන්නට යෙදිලා තිබුණා මේ පහුගිය මාසේ අවසාන වෙනකොට. ඉතින් ඒකත් එක්කලා ජිමි කාටර් හිටපු ජනාධිපතිවරයාගේ අභාව ප්‍රාර්ථවීමත් එක්කලා ජිමි කාටර් සහ මේ පැනම ඇලකම අතර තිබිච්ච සම්බන්ධතාවය කරඩියට නැවතත් සාකච්ඡා වීමට පැමිණීමත් එක්කම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට අදහසක් ප්‍රකාශ කළා. අභාව ප්‍රාර්ථ කාටර් ජනාධිපතිවරයාවත් විවේචනය කරලා ඇමරිකාව නැවතත් මේ ඇල මාර්ගය තමන්ගේ පාලනයට ගත යුතුයි කියන කාරණාව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ මේ ඇල මාර්ගය පාවිච්චි කිරීම නිසා විශේෂයෙන්ම චීන නාවික කටයුතු වලට විශාල වාසියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එයට විරුද්ධව තමයි ඔහු මේ පියවර ගන්නට උත්සාහ කරලා තියෙන්නේ මූලික වශයෙන්. ඒ එක්කම මේ ඇල මාර්ගය පාවිච්චි කිරීම නිසා මේ වෙනකොට ඩොලර් බිලියන 28ක වගේ මුදල් ප්‍රමාණයක් පැනම රාජ්‍ය උපයලා තියෙනවා. මේ ඇල මාර්ගය තැනීම සඳහා මූලික වශයෙන්ම කටයුතු කළ තියෙන ඇමරිකාවේ යුද හමුදාව. ඉතින් නැවතත් 1914 ආරම්භ කරපු මේ ඇලමාර්ගය හොඳින් හෝ නරකින් නැවතත් ඇමරිකාවේ පාලනයට නතු කර ගන්නවයි කියන කාරණාව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළා තියෙන්නේ.
මීළඟ කාරණාව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරපු කැනඩාව ඇමරිකාවේ 51 ප්‍රාන්තයේ බවට පත් කරගන්නට කටයුතු කරනවා කියලා. මේක දැවන්ත ප්‍රකාශයක්. මොකද අපි දන්නවා ලෝකයේ බලවත් රාජ්‍යවලින් එකක් තමයි කැනඩාව. G7 කණ්ඩායමට පවා ලෝකයේ ප්‍රධානතම ආර්ථික බලවතුන් 7 දෙනා අතරටත් එකතු වෙන රාජ්‍යයක් තමයි කැනඩාව කියලා කියන්නේ. එහෙමනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මොකක්ද මේ ප්‍රකාශයේ තේරුම? අපි එතනදී කොහොමද අමල් ඒක විග්‍රහ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ?
මෙතන ඇත්තටම දිල්රුක්ෂි, ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩා ට එරෙහිව මේ ආකාරයෙන් කටයුතු කරන්නට හේතු වෙලා තියෙන්නේ කැනඩාව සහ ඇමරිකාව අතර දේශ සීමාව හරහා නීති විරෝධී සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණෙනවා කියන චෝදනාවක් දිගින් දිගටම ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කරලා තියෙනවා. ඒ වගේම වෙළඳ කටයුතු සම්බන්ධයෙන්ුත් කැනඩාවට වඩා වාසිය වෙන විදිහට මේ වෙළඳ ගිවිසුම් ඇති වෙලා තියෙනවා කියන චෝදනාව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔහු සඳහන් කරන්නේ කැනඩාව සහ ඇමරිකාව අතර තියෙන දේශ සීමාව නිසි ආකාරයෙන් සකස් කරපු දේශ සීමාවක් නෙමෙයි, ඒක අත්නොමතිකව විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඇති කරපු සටහන් කරපු ඒ දේශ සීමාව. ඒ දේශ සීමා නිර්ණය කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගන්නේ නැහැ. කැනඩාව ඇමරිකාවේ 51 ප්‍රාන්තය විය යුතු බව ඔහු අවධාරණය කළා තියෙනවා. මේක ඉතාමත්ම ආන්දෝලනාත්මක කතාවක්. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වෙනකොට අනෙකුත් රාජ්‍ය නායකයන් දැඩි කනස්සල්ල පළ කරලා තිනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන දූර කාලය ඔහු ඇමරිකාවේ ව්‍යාප්තවාදයක් ඇති කරන්නට යනවාදෝ කියන ඒ චෝදනාව දැන්ටමත් එල්ල වෙලා තියෙනවා. නමුත් කැනඩාව සහ ඇමරිකාව අතර බොහොම පහසුවෙන් ගමන් කිරීමට ජනතාවට හැකියාව තිබුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා මේ තියෙන පහසුකම පාවිච්චි කරලා අසාමාන්‍ය ලෙස ඇමරිකාවට නීති විරෝධී සංක්‍රමණිකයන් එවන්නට කැනඩාව කටයුතු කරනවා කියන චෝදනාව එල්ල කරනවා. ඒ චෝදනාව අනුව තමයි ඔහු සඳහන් කරන්නේ මේ කැනඩාවේ පාලනයත් ඇමරිකාව අතර තිබිය යුතුයි, ඇමරිකාවේ ප්‍රාන්තයක් හැටියට තියන්නට ඕන. ඒ අනුව කටයුතු කිරීමට ඔහු තමන්ගේ ඉදිරි දෙවන දූර කාලයේදී කටයුතු කරනවා කියලා.
හොඳයි, දැන් එහෙමනම් අපි අවධානය යොමු කරමු ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සිදු කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශය හරහා වැඩිපුර අවධානයට ලක් වෙලා තියෙන ඔහු 51 ප්‍රාන්තයේ බවට පත් කරගන්නවා කියලා කියන කැනඩාවට මොකද මේ වෙනකොට අත් වෙලා තියෙන්නේ කියලා දේශපාලනික වශයෙන්. කැනඩාවෙත් විශාල අවධානයකට ලක්වුණු සිදුවීමක් වුණා මේ ගෙවිලා ගිය සතියේ. කැනඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ තමන්ගේ අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා ස්වීමට තීරණය කළයි කියලා ඔහු නිවේදනය කළා. මේකට අපිට දැනගන්නට තියෙන කරුණ තමයි ආණ්ඩුවේම අභ්‍යන්තර කැළඹීම් කියලා. අමල්, අපි කැමති වැඩිදුර තොරතුරු මේ පිළිබඳව දැනගන්න ඔබෙන්.
ඔව් දිරුක්ෂි, දැන් ට්‍රූඩෝ අග්‍රාමාත්‍යවරයා ඔහුගේ මේ දෙවන දූර කාලයයි. ඉතින් මේ දෙවන දූර කාලය ආරම්භ වෙන්නේ ඔහු කැනඩාවේ සුළුතර රජයක නායකයා හැටියට. ඉතින් ඔහුට වාමාංසික පක්ෂවල සහය ඇතිව තමයි මේ බලය තබා ගන්නට හැකි වුණේ. නමුත් ඒ කුඩා පක්ෂවල සහය ක්‍රමක්‍රමෙන් ගිලිහිම එක්කලා තමන්ගේ පක්ෂේම ලිබරල් පක්ෂේම සමහර සමාජිකයන් ඔහුට විරුද්ධව පැරලි ගහන්න පටන් ගැනීමත් එක්ක තමයි මේ විදිහට ඔහු තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙනවායි කියලා සඳහන් කළේ. ඉතින් මේ පක්ෂ නායකයා හැටියට ඉවත් වීමත් එක්කලා ඔහුට අග්‍රාමාත්‍ය ධුරයත් අහිමි වෙනවා. ඔහු මේ ප්‍රකාශයත් එක්කලා බොහෝ විට තමන්ට එරෙහිව ගෙනෙන්නට තිබිච්ච දෝෂාභියෝගයක් වළක්වන්නට හැකි වුණයි කියලයි සඳහන් වෙන්නේ. මොකද දැන් ජනවාරි මාස මේ මාසේ අවසානයේදී කැනඩාවේ පාර්ලිමේන්තුව ඔහුට විරුද්ධව යෝජනාවක් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා. නමුත් ට්‍රූඩෝ අග්‍රාමාත්‍යවරයා ඒ පාර්ලිමේන්තු සැසිය කල් දාලා තව කාල වේලාවක් ලබාගෙන තිබුණා මේ ඔහුට විරුද්ධව ගේන්නට තියෙන දෝෂාභියෝගේ මාර්තු මාසයේ විතර වගේ සාකච්ඡාවට ගන්න, එහෙම නැත්නම් න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න. ඉතින් ඒ විදිහට කල් ලබාගෙන තමයි ඔහු මේ ආකාරයෙන් තනතුරෙන් ඉවත් කිව්වේ. එහෙම සඳහන් කළාට නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගන්න තුරු ඔහු ධූරිය රැඳී ඉන්නවා කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. ඉතින් අවුරුදු 9කට පස්සේ ට්‍රූඩෝ අග්‍රාමාත්‍යවරයාට මේ ආකාරයෙන් දේශපාලන නායකත්වයෙන් ඉවත් වන්නට සිද්ධ වෙලා තියෙනවා.
ඔව්, දැන් ට්‍රූඩෝගේ පක්ෂයේ මේ ලිබරල් පක්ෂේ නායකයනේ ඔහු. එතකොට ලිබරල් පක්ෂයේ අලුත් නායකයෙක් බවට කවුරු පත් වෙන්න පුළුවන්ද කියලා යම් ඉඟි මොන හරි තියෙනවද මේ වෙනකොට?
ඔව් දිලක්ෂ, මෙතන දැන් ලිබරල් පක්ෂේම සමාජිකයෙක් වෙන මාක් කාන, එහෙම නැත්නම් මීට කලින් අවස්ථාවේදී බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් එහෙම නැත්නම් එංගලන්තේ මහා බැංකුවේ අධිපති හැටියට හිටපු පුද්ගලයා, ඔහු කැනඩියානු පුරවැසියෙක්. ඔහු බැංක් ඔෆ් කැනඩා එකේ අධිපති හැටියට කටයුතු කරා. ඉතින් බොහෝ විට ඔහු ට්‍රූඩෝ වෙනුවට ලිබරල් පක්ෂයේ නායක හැටියට ඉදිරිපත් වෙලා මීළඟ කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා වීමේ හැකියාව තියෙනවා කියන එක තමයි කැනඩාවේ මාධ්‍ය මේ වෙනකොට වාර්තා කරලා තියෙන්නේ.
අපි මීළඟට අවධානයට ලක් කරන්නේ ගාසා තීරයේ සිදුවන තත්ත්වය පිළිබඳව. ගාසා තීරයේ සටන් විරාමයක් ඇතිකරලීමේ ක්‍රියාවලිය පිළිබඳව බොහෝ සාකච්ඡා උත්සාහ මේ වෙනකොටත් පවතිනවා. දැන් එතකොට එහෙමනම් ඊශ්‍රායලයේ පැත්තෙන් සහ හමාස් පැත්තෙන් මොනවද මේ සම්බන්ධව අපිට වාර්තා වෙන තොරතුරු?
දිලක්ෂ, මෙතන දැන් බ්ලින්කන් රාජ්‍යලේකම්වරයා ඔහුගේ අවසාන, අපි බොහෝ හිතනවා බොහෝ වෙලාවට මේක තමයි ඔහුගේ අවසාන මැද පෙරදිග සංචාරය බයිඩන් ජනාධිපතිවරයාගේ දුරකාලයේ අවසාන වෙනට කලින්. ඉතින් මෙතනදී බ්ලින්කන් රාජ්‍යලේකම්වරයා සඳහන් කරනවා දැනට කටාර් රාජ්‍යයේ සහාය ඇතිව පවත්වාගෙන යන ගාසා සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡාව ඔවුන් විශ්වාස කරනවා ජනවාරි 20 වෙනිදාට කලින් එය ලබා ගන්නට පුළුවන් වෙයි, ඒ පිළිබඳ එකඟතාවයක් ඇති කර ගන්නට පුළුවන් වෙයි කියලා විශ්වාසයක් පළ කරලා තියෙනවා. කටාර් රාජ්‍ය දිගින් දිගටම හමාස් සංවිධානයත් ඊශ්‍රායලයත් එක්කලා සති කිහිපයක සටන් විරාමයක් ගැන දිගින් දිගටම සාකච්ඡා කරලා තිබුණා. ඒවා මෙතෙක් පැවති සාකච්ඡා අසාර්ථක වෙලා තිබුණා. එක්කම ඊශ්‍රායලයේ තමන්ගේ සටන් උත්සන්න කරලා තිබුණා. දැන් පහුගිය දින දෙකෙත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ඊශ්‍රායල් හමුදාවේ මෙහෙයුම් නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කුඩා ළමුන් 12 දෙනෙක් එක ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එවැනි වටපිටාවක් තුළ තමයි මේ විදිහට ඇමරිකාවේ රාජ්‍යලේකම්වරයා සඳහන් කළ තියෙන්නේ මේ දීර්ඝ කාලයක් කරපු සාකච්ඡාවට ප්‍රතිඵලයක් හැටියට ඔහු බලාපොරොත්තු වෙනවයි කියලා. බයිඩන් ජනාධිපතිවරයා ඌගේ දුර කාලේ නිමවන්නට කලින්, ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ වැඩබාර ගැනීමට කලින් ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කරගන්නට හැකි වෙයි කියලා.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු දකුණු කොරියාවේ සිදුවෙමින් පවතින තත්ත්වය. ඔබ දැන් මේ වෙනකොට දන්නවා මොකද්ද සිද්ධ වුනේ කියලා. දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්යූල් විසින් හදිසියෙම මේ මාෂල් ලෝ එක යුද නීතිය පනවන්නට කටයුතු කළා. මේකට හේතුව මොකක්ද කියලාත් අපි මීට කලින් වැඩසටහන්වලින් සාකච්ඡා කළා තියෙනවා. ඔහුගේ පවුලට අදාළ වන වංචා දූෂණ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ගෙනෙන්නට නියමිත වෙලා තිබුණු යෝජනාවක් වළක්වාලීම උදෙසා ඔහු මේ ක්‍රියාමාර්ගය අරගත්තා කියලා අපිත් මීට කලින් සාකච්ඡා කළා. කෙසේ හෝ ඔහුට විරුද්ධව සාපරාධී නීතිය ක්‍රියාත්මක කරන්නට දැන් මේ වෙනකොට කටයුතු කළා තියෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා, විශේෂයෙන්ම ඔහුට විරුද්ධව ගෙනාපු දෝෂාභියෝගයක් කරා. දැන් අමල්, මේ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නට හැකියාවක් ලැබුණෙත් නැහැ. එහෙමනම් ඉදිරියේදී ඒ සඳහා යම් කිසි වූ යලි උත්සාහයක් තියෙවිද කියන සැකයකුත් මේ වෙනකොට තියෙනවා. මොනවද දකුණු කොරියා පැත්තේ මේ පිළිබඳව වාර්තාවන තොරතුරු?
දිලුක්ෂි, මේ යූන් ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගන්න කියලා වරෙන්තුවක් නිකුත් කරලා තිබුණා කොරියාවේ ඉහළ අධිකරණයකින්. මේ වරෙන්තුව බලපැවත්ුනේ සතියක කාලයකට පමණයි. නමුත් මේ සතිය ඇතුළ තුළදී කොරියාවේ පොලිසියට හැකියාවක් ලැබුණේ නැහැ ඔහු අත්අඩංගුවට ගන්න. විශේෂයෙන්ම යූන් ජනාධිපතිවරයාගේ ආරක්ෂක භටින් ඔහුගේ මාලිගාව වටේ රැකවල් යොදලා පොලිසියට ඇතුල් වෙන ඉඩ නොදී ජනාධිපතිවරයා ඒ අත්අඩංගුවට පත්වීම වැළැක්වුවා. ඉතින් මේ දින 7කට පස්සේ ඒ වරෙන්තුවේ කාල සීමාව ගෙවී යාමත් එක්කලා පොලිසියට නැවතත් පසුබසින්නට සිද්ධ වුණා. දැන් සිද්ධ වෙලා තියෙන්නේ උසාවිය නැවතත් අලුත් වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා ඔහු අත්අඩංගුවට ගන්න කියලා. ඒ කෙසේ වෙතත් යූන් ජනාධිපතිවරයාට එරෙහිව තියෙන දෝෂාභියෝගය රටේ ඉහළම ව්‍යවස්ථාපිත අධිකරණයේ විසින් 14 වෙනිදා විභාගයට ගැනීමට දැන් නියම කළා තියෙනවා. ලබන සතියේ අඟහරුවාදා වෙනකොට යූන් ජනාධිපතිවරයා මේ අධිකරණ ඉදිරියේ පෙනී හිටියේ නැත්නම් ඔහු හිටියත් නැතත් අධිකරණයේ තීන්දු කළා තියෙනවා ඔහුට විරුද්ධව නඩු විභාගය දිගින් දිගටම පවත්වන්නට. ඔහු අත්අඩංගුවට පත් වුණොත් උසාවියට ඔහු ඉදිරිපත් කරන්නට කියලා පොලිසියට නියෝග කළා තියෙනවා. නමුත් ඔහු අත්අඩංගුවට පත් වුණත් නැතත් යූන් ජනාධිපතිවරයාට එරෙහිව තියෙන මේ දෝෂාභියෝගයේ ඒ නඩුව අවසන් කරලා නිල වශයෙන් ඔහුව තනතුරෙන් පහ කිරීමේ කටයුත්තට කොරියාවේ බලධාරීන් යොමු වෙනවායි කියන කාරණාව තමයි අපිට දැනට වාර්තා කරන්න පුළුවන්. දකුණු කොරියාව දශක දෙකකට පසුව දරුණුම දේශපාලන අස්ථාවරභාවයකට රටපත් වෙලා තියෙනවා.
එමනම් ස්තුතිවන්ත වෙනවා අමල් මේ විදිහට ලෝකයේ තත්ත්වෙත්ති සමාලෝචනය කරන්න තොරතුරු යාවත්කාලීන කරන්න ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය සමගින් මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති. අපි එමනම් යලිත් මේ විශේෂාංගයේදී ලබන සතිය සිකුරාදා හමුවෙමු. අයිබෝන්
අයිබෝන් දිනුචි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දිය හැකේ.